ගරු රංජන් රාමනායක ඇමැත්තුමා,
බොහොම ස්තුතියි. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ ඉන්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ගැන වැශීර්ෂයේදී අදහස් කිහිපයක් දැක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. කාලය අඩුවෙන් තිබෙන නිසා මම ඉතාම කෙටියෙන් මගේ අදහස් දැක්වීම කරන්න. ගරු මුලසරණුඩු මන්ත්‍රීතුමනි, මලික් සමරවික්‍රම මැතිතුමාගේ සහ මනෝ ගණේෂ මැතිතුමාගේ මේ වැශීර්ෂය ගැන කතා කිරීමේදී මලික් ඇමතිතුමාගේ වැශීර්ෂය ගැන විශේෂයෙන් කතා කරන මම බලාපොරොත්තු වෙනවා. මෙතනදී බොහෝ දෙනෙක් කතා කළා ආයෝජකයන් ගැන. ඒ ආයෝජකයන් ගැන කතා කරද්දී ආයෝජකයන්ගේ පැටිකිරිය, ඒගොල්ලන්ගේ හැසිරීම, පෙරවැරදි සහ දේවල් ගැන කතා කරද්දී මම හිතුවා මුලින්ම කතා කරන්න ලංකාවේ ජනතාවට දැනගන්නට ෂැන්රිල්ලා ගනුදෙනුව ගැන. අපි මේ රජය ආවට පස්සේ, යහපාලන රජය බලයට පැමිණියාට පසු මේ ගනුදෙනු සියල්ල වෙනස් වුණා. නමුත් ඉතාම භයානක තත්ත්වයේ ගිවිසුම් තමයි ඒ කාලේ තිබුණේ. මේ ගිවිසුම මම සභාගත කරන්නම්. මේ ගිවිසුමේ තියෙනවා මෙහි පහත ගැනුම්කාර පක්ෂයේ යන නම් කරන එල්ලේ ඇලිරක් ඒ අංක 4 ආර් ඒද මෙල් මාවතේ කොළඹ ලිපිනේ පිහිටි ෂැන්රිල්ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. මේකට දීලා තියෙන ගාන ඇමරිකානු ඩොලර් මිලියන 75ක්, ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් මිලියන 8250ක්. ඒතකොට මේක දීලා තියෙන විදිය වඩ බැලුවොත් මං හිතන්නේ ලංකාවේ ජනතාව බොහොම කනස්සල්ලටපත් වෙයි. මෙවැනි ගනුදෙනු කිසිම රජයකින් කිසිම රටකට විය යුතු නැති දේවල් හැටියට මම දකිනවා. මේක තියෙනවා ලැබුම් කාර්යයන්ට සදා කාලයටම. නැවත මං කියන්නම්, ලැබුම් කාර්යයන්ට සදා කාලෙ. මේ කියන්නේ මේ ප්ලැනට් එක තියෙනකල්, මේ ග්‍රහලෝකය තියෙනකල් අපේ ඉදිරි පරම්පරාවට දරුවන්ට කවදාවත් හිමිවෙන්නේ නැති විදිහට මේ ඇග්‍රීමෙන්ට් එක ගාලා තියෙන්නේ. ඒක දේශප්‍රේමී පපුවට ගහගන්න අයගේ ඇග්‍රීමෙන්ට් එකක් නෙමෙයි. බොරුවට කපුවට ගහගත්තට මේ ඇග්‍රීමෙන්ට් එකේ තියෙනවා ලැබුම් කාර්යයන්ට සදා කාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා දෙනු ලම්හ දෙම්හ. ඉතින් බලන්න සින්නක්කර, මේ අපේ ඇමතිතුමා කියලා සින්න, මේ සින්නක්කර දීම ලංකාවේ හොඳම ඉඩම. ගෝල්ෆේස් එක ඉදිරිපිට අක්කර 20 වගේ හොඳම ඉඩම ලබා දුන්නේ කවුද? වෙනින් කවුරුත් නෙමේ, ලෙනින් මුරායසුත් නෙමේ, මේක ලබා දුන්නේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ආරක්ෂක හමුදාවේ මූලස්ථානයේ, රටක ආරක්ෂක හමුදා මූලස්ථානය වික්ක එකම ආරක්ෂක ලේකම් මැදියට ඉතිහාසයේ රන්නකුරෙල්ලිය වෙනවා, හිස්ටරිකට යනවා. ඒ කියන්නේ ලෝකෙ කොහෙවත්, ඒ කියන්නේ ඩිෆෙන්ස් සෙක්‍රටරි කෙනෙක් තමුන්ගේ ගේ විකුරන්නේ නැහැ. ජීවිතේට තමුන්ගේ ගේ විකුණන ඕන ඩිෆෙන්ස් සෙක්‍රටරි කෙනෙක්. එහෙම කෙනෙක් තමයි ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ. එයා ඇමරිකන් වුණාට එයා විකුණලා තියෙන චීන. මොකද? ලංකාවේ ඉපදුනා නම්, ලංකාවේ පුරවැසියෙන් නම්, ලංකාවේ එක්සා ස්පර්ම් නම් ජීවිතේට, ජීවිත ලංකාවේ ශුක්‍රාණු සමායන කරන්නේ නැහැ මේක. ඒ කියන්නේ ඒ ලංකාවේ මව් කිරි බීපු කෙනෙක් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. අපිට ජීවිතේට ගරු මන්ත්‍රීතුමනි, ගෝල් ෆේස් එක ළඟ යදී මේ ඉඩම අපිට අපේ දරුවන්ට ජීවිතයට අහිමි. මේක උඩින් යන්න, අපි පෝට් සිටි එකත් ගහලා තිබුණේ එහෙමයි. උඩින් යන්න බෑ, මූදෙන් අක්කර පැතක් මිස්සක් යන්න බෑ, චීනෙන් අවසර ගන්න ඕනේ. මෙන්න මෙහෙමයි ආයෝජකයන්ට දුන්නේ. අද නාමල් මැතිතුමා උදේ පාන්දර මම දැක්ක උදේ 9ට මේකට බැනගෙන ගියා මේ ආයෝජකයන් ගැන. එතුමාට තියෙන චෝදනා රසක්, ක්‍රිෂ්වංචාවේ නිමල් පෙරේරා කියනවා ක්‍රිෂ් එකේ මේ ගැන ලියන්න ගිහිල්ලා මන්දනා ස්මයිල්ලා ගෙදර ඩිග්මන්ස් රෝඩ් එකේ බෙල් එළියට දාපු පොලිස් කාර්යාගේ බෙල්ල කැපෙන්න ගැහුවා. අද මිලියන 157ක් සල්ලි තියෙනවා, අයිතිකාරයෙක් නැහැ. මෙන්න මෙහෙමයි ආයෝජකයන්ට සැලකුවේ, මෙහෙමයි ආයෝජකයන්ට වද දුන්නේ කාලේ. ඉතින් මම කියනවා මෙවැනි ආයෝජකයන්ට හිරිහැර කරපු කාලෙක අද ස්වර්ණමය යුගයක් ඇවිල්ලා තියෙනවා. අද ඒ පෝට් සිටි වල තිබුණ ඒ සින්නක් කරගෙන ඇග්‍රීමෙන්ට් වෙනස් කරගෙන 65 ඉයර්ස්, 99 ඉයර්ස් ඒ වගේ ලීස් එකට හදාගෙන මේවා දැන් ඒවා හදාගෙන රටට හිත ඇති විදිහට හදලා තියෙනවා. ඉතින් මේවා තියේදි තමයි මේ තවත් බැනවදින්නේ. මොකද ඒගයට හොරකම් කරන්න අවස්ථාවක් අහිමි වුණ එකේ වේදනාව කේන්ති හින්දා තමයි මේ දේ කරන්නේ. මම මේ ඇග්‍රිමන්ට් එක සභාගත කරනවා. මේ ඇග්‍රිමන්ට් එක ඓතිහාසික පාවාදීමක්, දේශද්‍රෝහි පාවාදීමක්, හැන්සාඩ් ගත කරනවා, ටේබල් කරනවා. එහින්දා මම කියනවා ලංකාවේ දේශප්‍රේමී ජනතාවට දැනගන්න මේක පබ්ලික් ඩොකියුමන්ට් එකක් කරන්න, මෙන්න අපේ රට සින්නක් කර චීනාට විකුණපු හැටි. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන මේ ගැන. අපේ තවත් අතුරු ප්‍රශ්නයක් කියන්න තියෙනවා. ගරු මුලාසනාඩුන මන්ත්‍රීතුමනි, මට විවිධ චෝදනාව ආපාපේ මිත්‍රයන්ගෙන් මේ ඇයියත් චෝදනා කළා මේ පර්මිට් එක විකයි කියලා. මගේ පර්මිට් එක විකයි කියන එක ගරු මුලාසනාඩුන මන්ත්‍රීතුමනි, මේ දේ ගැන කතා කරද්දි මේක ප්‍රසිද්ධ රහසක්, මේක අපේ වරප්‍රසාදයක්. මෙතන ඉන්න අපේ මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ 90%ක්ම තමුන්ගේ පර්මිට් එක විකුණලා තියෙනවා. ඒ විකුණලා තියෙන එකට දැන් උසාවියේ නඩුවකුත් තියෙනවා. නඩුවක් යන්නේ විදියක් නැහැ. නඩුකාරයෝත් පර්මිට් එක විකුණලා. දැන් උසාවියේ අනුන්දික මන්ත්‍රීතුමා නඩුවක් දාලා තියෙනවා. නඩුවට යද්දී පහස්ටාත් දැන් මේ පර්මිට් වර්ග 10ක් තියෙනවා. මොකද්ද පර්මිට් වර්ග 10? මම කියන්නම්. පර්මිට් වර්ග 10ක් තියෙනවා ලංකාවේ. මන්ත්‍රී පර්මිට්, ඩොක්ටර් පර්මිට්, නඩුකාර පර්මිට්, හමුදා හයි රෑන්ක් පර්මිට්, සංඝ පර්මිට්, ඒ කියන්නේ හාමුදුරු පර්මිට්. තව තියෙනවා ලෙබ්බේ පර්මිට්. ලෙබ්බේ පර්මිට් කියන්නේ මොකද්ද? අර ලෙබ්බෙලා ඉන්නේ මේ පල්ලිවල ලෙබ්බෙලට පර්මිට් දීලා තියෙනවා. තව තියෙනවා ශාස්ත්‍ර පර්මිට්. ඒ කියන්නේ ඇස්ට්‍රොලොජර්ස්ලාට. ඒ කියන්නේ ශාස්ත්‍ර කිව්ව සුමන දාස වගේ ඇස්ට්‍රොලොජර්ස්ලාට ඉන්නේ, ඒගොල්ලන්ට පර්මිට් දීලා තියෙනවා. එතකොට ශාස්ත්‍ර පර්මිට් දෙනවා. තව ආණ්ඩුකාර පර්මිට්. ආණ්ඩුකාරෝ සියලු දෙනා පර්මිට් ටික විකුණලා තියෙනවා. තානාපති
පර්මිට්. තව විනාඩියකින් අවසන් කරන්න ඕනේ.
මේ තව තියෙනවා රජයේ සේවක පර්මිට්. ඉතින් මේ සේරම තියදි රංජන රාමනායකම තව මරන් කන්නේ මගේ පර්මිට් එක විකුණුවේ ගැනද හැමෝම කතායි. අනේ අහිංසකයා. ඉතින් මම කියන්නේ මේ සේරම තියෙද්දි මේ ගැන කතා මට විනාඩි දෙකක් දෙන්න කරුණාකරලා මුලාසනුන් මන්ත්‍රීතුමනි. මේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් TRCගෙන් ට්‍රයිට් ටු ඉන්ෆෝමේෂන් එකෙන් දැනගන්න පුළුවන් පර්මිට් ඉෂු කරලා තියෙන කාටද කියලා. ඉතින් මේ සියලු දෙනා මේක කරලා තියෙනවා. මේකට උසාවියන්නත් බෑ. යද්දි මහේස්ත්‍රාත් පිනිසුරු විකුණලා තියෙනවා. ඒගොල්ලොත් ඉතින් විකුණපු කෙනා ළඟට ගිහිල්ලා කොහොමද කියන්නේ පර්මිට් එක විකුණුවා කියලා. මල කෙලියයි ජජුත් විකුණලා. ඉතින් ජජ් විකුණලා තියෙයි ජජ්ද කියන්න බෑනේ මේ 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 මේක වරදක් කියලා. ඉතින් මේක ලැබුණු වරප්‍රසාදයක්. මේක ඉතිහාසයේ පිටුපස දුක්ගිත කතාවක් තියෙනවා. මේ අයට මේක දුන්නු වරප්‍රසාදයක්. සමහර අය මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න ඒ ණය බේරගන්න මේ දේ පාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ගැන වැරදියට හිතන්නව, වැරදි අර්ථකථන දෙන්න එපා. හැබැයි සමහර අය තමුන් පත් වෙන
ගරාමතුමා කැටියෙන් අවසන් කරනවා.
ආ විනාඩිය දෙන්න. ඇඩ්වාන්ස් උ තරම් තියෙනවා පර්මිට් එක අපි පත් වුණාට පස්සේ දෙන්නම් කියලා. අන්න ඒ ඇයිටනම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඇඩ්වාන්ස් එක ගත්ත අය පාර්ලිමේන්තුවට පත් වෙලා නැහැ. එතකොට ගණුකාරයට කෙල වෙලා තියෙනවා. එහෙම දෙවලු තලා තියෙනවා. ඒ කියන්නේ මම එනවා පත් වෙන්න මට දෙන්න පර්මිට් එකෙන් ඇඩ්වාන්ස් එකක් කියලා මන්ත්‍රීතුමා. එහෙම අරගෙන මලකෙලියයි පත්ුන්නේ නැහැ. දැන් ගණුම් කරේට කෙලුණා. එහෙම දෙවලු තලා තියෙනවා මේ. ඉතින් මේ පර්මිට් කතාවේ මේ වගේ බොල්ලොලුක බොහෝ අසූ පිරු තැන් තියෙනවා. ඒ හින්දා මේකට
ගරාමතුමා අවසන් කරන්න.
ડોක්ටර් ඔව්
ගරාමතුමා අවසන් කරන්න. ගරු ආනන්ද අලුත්ගම්ගේ මන්ත්‍රීතුමා.
ගරු ඇමැත්තුමා, මම ඔබතුමාට බාධා කරනව නෙවෙයි. ඔබතුමා හෙරොයින් කාරව අල්ලන්න ගියා, කොකේන් කාරව අල්ලන්න ගියා, ඒ වගේම
අලුරු වස්තු ණය අල්ලන්න ගියා.
බඩ විනාඩි නැත්තම් මගෙන් කාලය දෙන්න ඒකට ඔබතුමාට.
ඔබතුමා මේකයි කරන්න.
ඔබතුමා අවුරුත් අල්ල ගන්න බැරි වුණා. ඔබතුමා නඩු 27ක්ද 28ක්ද දාගත්තා. අහුණ කෙනෙක් නැහැ.
දැන් මෙතුමා කියන වල්ලූරු අල්ලන්න
කියලා.
මම ඒ ගැන කතා කරන්නේ. ඔබතුමා වල්ලූරු මස් ටිකක් මට දෙනවනේ හැම වෙලේම අල්ලගෙන. එහෙනම්
හරි රංජන රාමනායක ඇමතුමා දැන් අවසන් කරන්න. අවසන් කරන්න ගරු
ඔබතු
රංජන රාමනායක ඇමතුමා අවසන් කරන්න. ඔබේ කාලය අවසන්.
මොකද ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ සමාවෙන්. මොකද
ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා ඔබතුමායි කාලෙන් අත කරනවා.
හොඳ දෙයක් කරන්න ගියේ. මොකද හොරු අල්ලන්න අපි හොරු කියන එහාට හොරු කියන මෙහෙන් මෙහාට කරන කුඩු අල්ලන්න ගියා කොකේ
අල්ලන්න ගියා. ඔබතුමා පොඩක් ඉන්න. ඔබතුමා තමයි
ඔබතුමාගේත් අහුරන වෙන හැබැයි ඔබතුමා නඩු 27ක් දාගත්තා.
ඔව්. දැන් ඒකට උත්තරයක් දෙන්නම්. මෙතුමා තමයි අපේ පක්ෂීද්දි කිව්වේ මෙයාගේ අයියා හොරසල්ලි අච්චු ගැහුවා හොරෙන් වාහනයක් තියනවා කියලා. මම මාදිවල නිවාසේ බුදියගෙන ඉද්දි මෙයා ඇවිල්ලා තමයි මාව එක්කන් ගියේ අයියා හොරා කියලා. කවුද මහින්දානන්ද අලුත්ගමගේ හොරා කියලා. එහෙම කියලා මෙයා පැන්න අනිපැත්තට.
අර
නඩුවට මට තනියෙන්න වෙලා.
හරි අවසන් කරන්න රංජන් රාමනායක.
මෙයා මාව මෙයා මම ගෙදරින්දි බුදියන් ඉද්දි ඇවිල්ලා කිව්වා. එයාගේ
අවසන් කරන්න.
මහින්දානන්ද අලුත්ගමගේ
ලෝකෝරේ. තුමා අවසන් කරන්න.
පොරෙක් මේ කියා යන්න නඩුවක් දාන්න කියලා. මම කියලා මෝඩයා වගේ
නඩුවක් දාන්න. අවසන් කරන්න දරුවා.
දැන් මෙයා පැන්න අනිපැත්තට. දැන් මම තනි වෙලා මම නඩුවට යනවා.
ගරු මන්ත්‍රීතුමනි අපේ ආයෝජන පිළිබඳවත් ඒ වගේම ජාතික ඒකාබද්ධතාවය සහ රාජ්‍ය භාෂා පිළිබඳවත් කතා කරන වෙලාවේ මම කල්පනා කරා දැන් මේ හැමදාම ලංකාවේ දේශපාලකයන් ගැන කතා කරගෙන ඉන්නවා ඉන්දියාවේ දේශපාලකයන් ගැනත් මගේ කතාව ආරම්භයේ සඳහන් කරන්න මම කතා කරන්න කැමති මේ ශ්‍රී එස් ජගත්‍රාක්ෂකන් කියන ඉන්දියානු දේශපාලකයා පිළිබඳව 1984 කාලේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව නියෝජනය කරලා ඊට පස්සේ 1985 ඉන්දියානු ලෝක සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත්වලා පළවෙනි වතාවට 1999 දෙවෙනි වතාවට ලෝක සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරී පත්වලා 2009 එතුමා තුන්වෙනි වතාවට තේරී පත් වුණා 2009 පත් වුණාට පස්සේදී ඉස්සෙල්ලාම එතුමාට ඉන්ෆර්මේෂන් ඇන් බ්‍රෝඩ්කාස්ටිං sannivedanaye පිළිබඳ ඇමතිකමකුත් ඊළඟට පුනර්ජනනීය බලශක්ති පිළිබඳ ඇමතිකමකුත් එතුමාට ලැබිලා තිබෙනවා 2014 මැතිවරණයෙන් එතුමා පරාදයි දැන් ආයේ පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙනවා මෙතුමා අරක්කෝනම් කියන කොට්ටාසයෙන් තමයි ලෝකසභාව නියෝජනය කළේ මගේ කතාව ඉස්සරහට ගෙනියන කලින් මම දැනගන්නට කැමතියි මේ එස් ජගත්‍රාක්ෂකන් කියන මම මේ සඳහන් කරපු මන්ත්‍රීවරයා ඇමතිවරයාද හම්බන්තොට තෙල් පිරි පහදුව සඳහා ආයෝජනය කරන්නේ කියලා මම කැමති මලික් සමර කැමතිම උත්තර දෙනවා නම්
ඔනරබල් මලික් සමර වික්‍රම
තුමත් ඒ ඒ ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්
හරි පොන්සුති හරි එතකොට ඔය හම්බන්තොට තෙල් පිරි පහදුව ආයෝජනය කරන ඩොලර් බිලියන් 3.85ක් ආණ්ඩුව කිනෙදිර ඉතිහාසයේ ආපු විශාලතම ආයෝජනය ඒ ආයෝජනයට මුල් වෙන ඇකෝඩ් සමාගමේ සභාපතිවරයා මේ එස් ජගත්‍රාක්ෂකන් කියන මන්ත්‍රීවරයා නැත්නම් ඇමතිවරයා ඒක අපේ නියෝජ්‍ය ඇමතිතුමත් මම කලින් අහ ප්‍රශ්නෙකදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ හැන්සාඩ් ගත වෙලා තිබෙනවා අපි එක පැත්තක තිබ්බොත් ගරු මුල් අසන මන්ත්‍රීතුමනි ඉන්දියාව විශාල රටක් ඉන්දියාව විශාල ජනගහනයක් ඉන්නවා මිලියන 1300 ගාන ජනගහනිකුත් ඉන්නවා රට ලොකු වගේම ජනගහනය ලොකු වගේම දේශපාලනයත් ලොකුයි දේශපාලන ලොකුයි වගේම දූෂණත් ලොකුයි. එසා ඉන්දියානු අපේ දේශපාලනයේ දූෂණ ගැන කතා කරනකොට ඉන්දියාවේ දූෂණ මහා බරපතලයි. දැන් මේ ඉන්දියානු මාධ්‍ය පසුගිය දවස්වල වාර්තා කරනවා ඉන්දියාවේ සිද්ධ වෙච්ච දූෂණ කීපයක් පිළිබඳව. එකක් තමයි 1991 කාලේ සිද්ධ වෙච්ච හවාලා වංචාව කෝටි ඉන්දියානු රුපියල් කෝටි 100යි. ඊළඟ 1989 කාලේ සිද්ධ වෙච්ච බෝෆෝස් වංචාව රුපියල් කෝටි 100ක් 200ක් අතර ඊළඟට ෆොඩර් වංචාව 1990 ගණන්වල සිද්ධ වෙච්ච වංචාව රුපියල් කෝටි 1000යි ඊළඟට සත්‍යම් වංචාව 2009 සිද්ධ වෙච්ච වංචාව රුපියල් කෝටි ඉන්දියන් රුපියල් කෝටි 14,000යි ඊළඟට මෑත කාලේ 2010 ඒ සිද්ධ වුණා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උල්ල තියෙනකොට වංචාවක් ඒ වංචාව කෝටි 70,000යි ඊළඟට වැක්බෝඩ් ඉඩම් වංචාව 2012 සිද්ධ වෙලා තිබෙන්නේ මේකේ වංචාව හැටියට සඳහන් වෙනවා ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.2ක් අතර ප්‍රමාණයක් ඒ වගේම ඔබතුමා අහලා ඇති ඉන්දියාවේ තමිල්නාඩු හිටම මහැමති කරුණානිධි ඔහුගේ දුව කනිමෝෂි කරුණානිධි අයත් සම්බන්ධ වංචාවක් සිද්ධ වුණා 2G ස්පෙක්ට්‍රම් වංචාව. ඒ වංචාවේ 2008 සිද්ධ වුණේ වංචාව පාඩුවේ හැටිය සඳහන් කරනවා
ඉන්දියානු රුපියල් කෝටි 1.76 ලක්ෂ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.76ක් මේ සියලු වංචා අතරේ ඉන්දියානු ඉතිහාසය සිද්ධ වෙච්ච බරපතලම වංචාව හැටියට වුන් හඳුන්වන්නේ 2014-10 කාලේ සිද්ධ වෙච්ච ගල් ලඟුරු නිදි විකිණීමේ වංචාව මේක ගණන් හදලා තියෙන විදිහට පාඩුව ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 10 මාරක් ඒ ඉන්දියානු ඉතිහාසය සිද්ධ වෙච්ච බරපතලම වංචාව මේ සම්බන්ධයෙන් ඉන්දියානු විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු වාර්තා කීපයක් ඉදිරිපත් කරා මොකද මේ 2004-09 කාලේ ඉන්දියානු ගල් ලඟුරු නිදි විකිණීම සිද්ධ කරේ ගරු මුලාසන මන්ත්‍රීතුමනි කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව යන්නේ ඉන්දියානු රජයට අයිති මේ නිදි පුජ්ජලික සමාගම් වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොමිස් තියාගෙන ලබා දීලා තිබෙනවා මේක තමයි වංචාව ඒ වංචාවට අදාළ විගණකාධිපති වාර්තාව 2014 නිකුත් කරා ඒ අනුව තමයි මේ මේ පාඩුව පිළිබඳ සඳහන් වෙන්නේ දැන් 2007 අවුරුද්දේදී 2007 අවුරුද්දේදී JR Power Gen Private Limited කියලා ආයතනයක් හදිසිය ලියාපදිංචි කරනවා මේ ආයතනය ඉන්දියාවේ පුදුචේරි කියන ප්‍රාන්තයේ රජයේ කර්මාන්ත ආයෝජන කර්ම සංවර්ධන ආයතනයත් එක්ක ඒකාබද්ධ කිවිසුමකට ගිහිල්ලා අර තෙල් නිධියක් මේ ගල් ලඟුරු නිධියක් මිලදී ගන්නවා මට මේ කියන්න ඕනකම තිබෙන්නේ මේ කියන JR Power Gen Private Limited කියන ආයතනය ලියාපදිංචි කරන්නේ මේ තෙල් නිධිය මිලදී ගැනීමට දවස් 8කට කලින් ඒ නිධිය මිලදී අරගෙන ඔඩිසා ප්‍රදේශයේ ප්‍රාන්තයේ දවස් 3 අවුරුදු 3කට පස්සේදී මේ අය මේ කොටස් 52ක් KSK කියන අතරම ගල් ලඟුරු ගනුදෙනු සිද්ධ කරන සමාගමන විකුණනවා. එතකොට මේ Jet Power Gen Private Limited කියන එක එතුවක් කාලෙකට කිසිම ගල් ලඟුරු පිළිබඳව ගනුදෙනුවක් සිද්ධ කළා තිබුණේ නැහැ. මෙන්න මේ ඉන්දියානු ඉතිහාසෙත් සිද්ධ වෙච්ච බරපතල මුදල් වංචාවට නම ගෑවිච්ච කෙනෙක් තමයි මේ S ජගත්‍රාක්ෂකන් කියන ඇමතිවරයා.
ඔනරබල් මලික් සමරවික්‍රම
ඔබතුමා ඔබතුමාට මේ ඔබතුමා චෝදනා රාශියක් ඉදිරිපත් කෙරුවා වත්‍ර වල තියෙනවා කියලා. මම ඔබතුමාගේ ආහන්න කැමති මේ එකක්වත් උසාවියක හරි කොහෙ හරි ඔප්පු වෙලා තියෙනවාද
කියලා. හරි කමක් නැහැ. නෑ මම කියන්නේ
මම ආහන්න කැමති මේ ඔප්පු වෙලා තියෙනවාද කියලා.
නෑ ඒකද ඔබතුමා කලබල වෙන්න ඕනේ නෑ
මම කලබල වෙන්නේ නෑ මම ඔබතුමාගේ දැනගන්න අහන්නේ
නෑ මම මේ දැන් ආයෝජකයා ගැන කියාගෙන යනවා තාම ඉවර නෑ
නෑ මම ආන්නේ
ඔබතුමාලට ආයෝජකයා හොඳයි නම් අපිට ප්‍රශ්න
හොඳයි කියන්නේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නේ එක මේ එකක්වත් ඔප්පු වෙනවා කියලා මට දැනගන්න
ඕනේ හරි හරි මම කියන්න පොඩ්ඩක් ඉන්න මම කියන්න මං එන්න මම එතන දෙනවා
ගරු මන්තුමා තව විනාඩි 2ක කාලයක් ඔබතුමාට තියෙන්නේ
විනාඩි 15ක් තිබුණා
තව විනාඩි 2ක් ඉතිරි
විනාඩි 15ක් තිබුණා
වෙලාව
ඒ ඇටි තව විනාඩි 2ක් තිබුණා ඊළඟට ඒ තමයි බරපතල චෝදනාව. දෙවැනි එක 2009 අවුරුද්දේ මේ ඇමතිවරයාගේ වත්කම රුපියල් කෝටි 5.9යි. 2011 ගොඩ වත්කම් වැඩි වෙනවා කෝටි 70 දක්වා. ඉන්දියානු මාධ්‍ය ඔක්කොම සාකච්ඡා කරනවා අවුරුදු 4ක් අවුරුදු 2ක් ඇතුළතදී 12 ගුණයකින් ඔහුගේ වත්කම් වැඩි උනේ කොහොමද කියලා. ඉන්දියානු කැබිනට් මණ්ඩලයේ කිසිම කෙනෙක්ගේ වත්කම් මෙතරම් සුළු කාලයකදී වැඩි වෙලා නැහැ මේ කියන්නේ පුද්ගලයා තුන්වෙනි කාරණේ ඔහු මේ එක එක බිස්නස් කරනවා ඔහු ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකුත් දැම්මා කීපයක් දාලා තියෙනවා 2009 අවුරුද්දේ වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 20 ගානේ විකිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ප්‍රාන්ත අධිකරණ නීති උල්ලංඝනය කිරීම ගැන ඔහුට චෝදනාවක් තිබෙනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දාලා මේ උපාධි විකිණීම ගැන ඒ විතරක් නෙමෙයි සන්නිවේදන අමතර ඉන්න කාලේ ටීවී චැනල් එකක් සහ පත්තරයක් පටන් ගන්නට හොරින් ලයිසන් ගත්ත අය කියන චෝදනාවක් ඔහුට තිබෙනවා ඒ විතරක් නෙමෙයි 2016 වත්කම් දේපල 40කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ පවුලට තිබිලා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඔහුට තිබෙනවා ඒ වගේම ගරු ඇමතුමනි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා මේ පුද්ගලයා මේ වත්කම් ඉදිරිපත් නොකිරීමෙන් විතරක් නෙමෙයි තමන්ගේ උපන්දිනයත් වංචා කරන කෙනෙක් කියලා. ඔහු චන්දර ඉදිරිපත් වෙනකොට ඉදිරිපත් කරපු අයදුම් පත්‍රයි ඔහුගේ උපන්දිනයි ගත්තට පස්සේ ඒවත් පරස්පර විරෝධී කියලා ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ නිසා මෙන්න මෙවැනි ආයෝජකෙක් තමයි තමුන්නාසෙලා පාවඩ දාලා පිළි අරගෙන අගමැතිතුමාගේ උපන්දින දවසේ මුල් ගල් තිබ්බේ. අපි ආයෝජන විරුද්ධ නැහැ. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ ගේන ආයෝජකයා විශ්වාසවන්ත වෙන්නට ඕනේ. ඒ ආයෝජකය පිළිබඳ විශ්වාසනීය බවක් තිබෙනවා නම් තමයි
ධර්මන්තුමා කෙටියෙන් අවසන් කරන්නේ. කෙටියෙන් අවසන් කරන්න.
ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ ඔබතුමාලා අඬ පෙර ගහලා බොහොම සද්දෙට ගෙනාගත් ආයෝජකයා ඉන්දියාවෙත් බ්ලැක් ලිස්ට් වෙච්ච ඉන්දියානු දේශපාලනෙත් පජාත වෙච්ච එහෙම කෙනෙක් තමයි ගෙනත් තිබෙන්නේ. ඔබතුමා මේ පිළිබඳ හොයලා බලන නිසා මේ ආයෝජකයා අසුද්ධ කරලා ඇසු වෙන්න එපා. හම්බන්තොට ධාන්‍යයන්
නෙවෙයි
අතක තියාගන්න. හම්බන්තොට ධාන්‍යයන් තෙල් පිරිපහදුවක් නෙවෙයි කළු සල්ලි පිරිපහදුවක්.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. අවසන් කරන්න. ගරු නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමා
මම හිතන්නේ එතුමා කියපු කාරණේ වැරදි. ඉන්දියාවේ බ්ලැක් ලිස්ට් වෙලා කියන කාරණේ ඒ දේශපාලඥ මෙවරත් චන්දරේ ඉදිරිපත් වෙනවා එනං ඔහුට ඉල්ලන්න බැරි වෙන්න ඕන. අනෙත් එක ඩොලර් බිලියන 7ක ආයෝජන තියෙන සමාගම් ගණනාවක් තියෙන සමූහ ව්‍යාපාර ගණනාවක් තියෙන සමාගමක්. ඉතින් මම දන්නේ
නැහැ කෙටි නියෝජ්‍ය අමාත්‍යතුමා අවසන් කරන්න.
එහෙම අයට අපේ රටේ ආයෝජන ගන්න තහනමක් නැහැ.
කෙටියෙන් අවසන්
කරන්න.
කෙටියෙන් අවසන් කරන්න. ගරු විජිත බේරුගඩ මන්ත්‍රීතුමා
ගරු කාර්ක සභා මන්ත්‍රීතුමනි තා වැදගත් අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනෙන මේ මොහොතේ ඉදෙක්ක ඉතා වටිනා අදහස් අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉදිරිපත් කළා. කොහොමුණත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර විලඳ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව බොහෝ කරුණු කාරණා අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. රටක් විදියට අපිට අවශ්‍යයි ආර්ථික සංවර්ධනය. ඒ ආර්ථික සංවර්ධනය වෙන්නට ඕන ජනගහන වර්ධනයට සාපේක්ෂව රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වීම. ඒ තුළ තමයි අපිට ආර්ථික වර්ධනයක් ගැන හිතන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ යහපාලන ආණ්ඩුව 2015 බලයට ආව දවසේ ඉඳලා දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් ගෙවිලා තියෙනවා. මේ අවුරුදු 4කට ආසන්න කාලය තුල ආණ්ඩුවක් විදිහට යහපාලන ආණ්ඩුව දුන්න පොරොන්දු සහ ඉටු කරලා තියෙන කාර්යයන් දිහා බැලුවම සතුටු වෙන්න පුළුවන්ද කියන කාරණේ අපිට හිතන්න. ඇමතිවරු විවිධ අදහස් ඉදිරිපත් කරනවා. කරපු වැඩ ගැන ඉදිරිපත් කරනවා. අනාගතයේ බලාපොරොත්තු වෙන දේවල් ඉදිරිපත් කරනවා. හැබැයි මේ රටේ පොළේ පහේ ගහලා ජීවත් වෙන මිනිස්සුට දැනෙන දේ හැඟෙන දේ ඒගොල්ලෝ ජීවත් වෙන විදිහ පිළිබඳව කල්පනා කළොත් වඩා හොඳයි කියලා අපි විශ්වාස කරමු. ඉතින් කොහොම වුණත් මේ රටේ ඒක පුද්ගල ආදායම දිහා බැලුවම ඒ තරම් වැඩිවීමක් වෙලා නැහැ. මධ්‍යම ආදායම් ලැබෙන රටක් වුණා. මේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා නැති නිසා ජනතාවගේ එදිනදා ජීවන වියදම සඳහා වියදම් කරාම ඉතිරි වෙන මුදල තමයි ඉතිරි කිරීම විදියට යන්නේ. මෙරටේ පාරිභෝගිකයන්ගේ ඉතිරි කිරීම අඩු නම් මේ ඉතිරි කිරීම තමයි සියල්ල එකතු වෙලා ව්‍යාපාරික සහ පාරිභෝගික ඉතිරි කිරීම එකතු වෙලා තමයි ප්‍රාග්ධනය නිර්මාණය වෙන්නේ. හැබැයි ප්‍රාග්ධනය අඩු. ඉතින් ප්‍රාග්ධනය අඩු නිසා තමයි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ විදේශීය ආයෝජන අරගෙනේ. හැබැයි මේ ආණ්ඩුව ආරම්භ වුණ දවසේ විදේශ ආයෝජන දිහා බැලුවොත් අපේ නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කරා ඉතිහාසයේ දෙවන්තම ආයෝජනය ලංකාවට ආවා කියලා. ඒ වගේම අපේ මීට කලින් කතා කරපු නලින් ඇමතිතුමා නලින් මන්ත්‍රීතුමා සඳහන් කළා ඒ විදේශ ආයෝජකයන්ගේ විශ්වාසනීය භාවය සහ ඒ අයගේ පැටිකිරිය පිළිබඳව. ඒ පැටිකිරිය සහ ඒ විස්තර දිහා බැලුවම ඒ වගේ අයද මේ රටේ ප්‍රාග්ධනය ආයෝජනය කරලා මේ රටේ කර්මාන්ත සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව දහසකුත් එකක් බලාපොරොත්තු දීලා තමයි බලයට පත් උනේ. විශේෂයෙන් ඒක මං හිතන්නේ ආණ්ඩුවට නැවත මතක් කරලා දීම අපේ යුතුකමක්. බෙල්ජියමෙන් හා සෞදි අරාබියෙන් රජයෙන් ඩොලර් ඇමරිකන් ඩොලර් බිලියන ගණනක් ගේනවා කියලා කිව්වා. ඒ වගේම වසර 4ක් තුලදී ආර්ථික ප්‍රතිපත්ති 9ක් වරින් වර ඉදිරිපත් කළා. ඉතින් එකම ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ ප්‍රතිපත්ති වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙනවා. අනෙක් පැත්තට නව අධිවේගී මාර්ග රට පුරාම ඉදි කරනවා කියලා කිව්වා. ඒ වගේම අක්කර දහස් ගණනකින් සමන්විත ආර්ථික කලාප රාශියක් හදනවා කියලා කිව්වා. ලෝකයේ උසස්ම ගොඩනැගිල්ල හදනවා කියලා කිව්වා. සතියකින් රුපියල් ස්ථාවර කරනවා කිව්වා. චීනෙන් පැන්ඩා ජපානයෙන් සමුරායි වගේ මුදල් අරගෙන එනවා කියලා බොහෝ දේවල් කිව්වා. හැබැයි ඒවා මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. මේ ගෙනාපු ඒ වගේ මේ රටේ ආර්ථික සංවර්ධනය වෙලා තියෙනවා. මේ රටේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ආනයන වියදම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
ධර්මන්තුමා තව විනාඩියකින් අවසන් කරන්න.
වෙළඳ ශේෂය ධනාගයක් ගන්න පුළුවන්.
ධර්මන්තුමා විනාඩියකින් අවසන් කරන්න.
වෙළඳ ශේෂය ඍණාගයක් ගන්න. අවාසිද අපිට වෙළඳ ගිණුමෙන් අවාසිදායක රටවල් එක තමයි වෙළඳ ගිසුම් ගහන්නේ. සිංගප්පූරු වෙළඳ ගිසුම එකක්. ඉන්දියාවත් එක්ක අස්සම් කරන්න යන වෙළඳ ගිසුම. පිළිබඳ ඒකනොත් වෙළඳ අවාසියක් අපිට විශාල වශයෙන් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන ආණ්ඩුවේ බලාපොරොත්තු තියෙනවා. 2025 පොහොසත් රටක් කියලා කියනවා. හැබැයි 2025 පොහොසත් රටක් වෙනවා. හැබැයි මේ රටේ කොටස් වෙළඳ පොලේ කඩාගෙන වැටෙනවා. එක පැත්තකින් රජයේ ආයෝජනය කළ තියෙන සුරකුම්පත් විදේශ රටවල් අරගෙන යනවා. ඉතින් මේ නිසා අපිට කොහොමද කර්මාන්ත සංවර්ධනය බලාපොරොත්තු වෙන්නේ? රටේ නිෂ්පාදනයක් වැඩි වෙනවද? රටේ රැකියා අවස්ථා නිර්මාණය වෙනවද? මිනිසුන්ගේ ජීවන වේදම අඩු වෙනවද? ළඟින් සිංහල අලුත් අවුරුදු උත්සවය. මේ සිංහල අලුත් අවුරුද්දට මිනිසුන්ට සූදානම් වෙන්න හැකියාවක් ශක්තියක් තියෙනවද? නෑ, මිනිසුන්ගේ ආදායම කඩා වැටිලා අකණ්ඩව වියදම මිනිසුන්ගේ යනවා. මිනිසුන්ට
ජීවිත ධර්මන්තුමා අවසන් කරන්නද?
එහෙමනම් මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍යතුමාට විතරක් නෙමෙයි මුළු
ආණ්ඩුවටම
හිතන්නත් වෙනවා. මේ රටේ ආර්ථිකය ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා 2025 පොහොසත් රටක් කියලා අනාගතේ බලාපොරොත්තු දුන්නට
වර්තමානයේ
ජීවිතේ දුක්ඛිත නම් මේ ප්‍රතිඵල වලින් ප්‍රයෝජනයක් නැහැ කියන කාරණේ ආණ්ඩුව හිතාගත් උත්සාහය කියන කාරණේ සිහිපත් කරන බොමිසුත්
ආසන් කරන්න. ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
මට විනාඩි 10ක් තියෙනවා.
විනාඩි 7ක් තිබ්බා, ඔබතුමා පාවිච්චි කරා විනාඩි 2ක් කලින් පාවිච්චි කරා.
මොකද්ද?
විනාඩි 7ක් තිබ්බා, කලින් ප්‍රශ්න වගයක් යොමු කරා, ඒකේ විනාඩි 2ක් කැපුණා.
හැම කෙනාටම එහෙමද?
තියෙනවා දැන් දැන්.
ඒක මට විතරයි වගේ.
ඔව්. විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට.
ගරු මූලාසනේ සභාපතිතුමනි, ඉතා වැදගත් අමාත්‍යාංශ දෙකක් පිළිබඳව මේ වෛශේෂ්‍ය පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. කාලය කෙටි නිසා මම ඉතා කෙටියෙන් මගේ කතාව අවසන් කිරීම බලාපොරොත්තු වෙනවා. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැකපු දෙයක් තමයි මේ පැත්තෙන් එහා පැත්තට හොරා කියනවා, එහා පැත්තෙන් මෙහාට හොරා කියනවා, කොකේන් කාර්යයක් එනවා, කුඩු කාර්යයක් එනවා. හැබැයි ජනතාවට වෙච්ච දෙයක් නැහැ. ඉතා කෙටියෙන් සඳහන් කරනවා නම් තව මාස 4යි මේ ආණ්ඩුවට මොනවා හරි කරන්න ඉතුරු වෙලා තියෙනවා. මම එහෙම කිව්වේ අප්‍රේල් මැයි ඊළඟට ජනාධිපති මැතිවරණයට එහෙම මාස 3ක් දෙසැම්බර් ඉඳලා අඩු කරන්න ඕන. එතකොට මාස 12න් මෙහෙන් ගිහිල්ලා දැන් මාස 5ක්. අරෙන් 3ක් අඩු වෙච්චම 8යි. තව මාස 4යි මේ ආණ්ඩුවට වැඩ කරන්න තියෙන්නේ. අස්තමේතු කරලා ඔය ගම් පෙරළි, අර පෙරළි, මේ පෙරළි ඔක්කොම කරන්න තියෙන්නේ මාස 4යි. මම ඔබතුමන්ලගෙන් අහනවා මහා පරිමාණයේ ආයෝජන ඇවිල්ලලු, විවිධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවලු. කිරියල්ලමැතුමා මෙතන ඉස්සරහින් ඉන්නවා. ඔබතුමාලා මිලියන 500ක් දීලා අගමැතුමා අරන් ගිහිල්ලා නාලපිටියේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ මුල්ගල් තිබ්බා. ඔය ඔය ආයෝජන වලින් ඒ මිලියන 5 දීලා ඒක හද දිගම්බරම් අපැත්තුමා තමුන්නාන්සේ දන්නවා, මූලාසනේ ඉන්න සභාපතිතුමත් දන්නවා, තමුන්නාන්සේ ඔක්කොමලා ගිල්ල මුල්ගල් තිබ්බේ. හෝ ගොඩ නැගිල්ලත් නම් මොකරවද ගස් ටික කපලා කැලේ අද මුල්ගල විතරයි තියෙන පළවෙනවා. එහේ මේ ඔය ආයෝජන ඔච්චර තියන්නේ ඔය ගෙනාපු සල්ලි වල මිලියන 500 දීලා ගහන්නකෝ ගොඩ නැගිල්ල. අපිට පාර යන්න තමුන්නාන්සලා අපි අපේ අතේ වේදන් කරලා අගමැතිතුමා අරග දිගම්බරම් සභාපතිතුමා ඇමැතිතුමා ඔබතුමා කෑ ගහනවා, ඔබතුමාත් ඒකේ සම්මාදන් වුණා, කියන්නකෝ ඒක හදලා දෙන්න කියලා.
අපිට පුළුවන් ආත්මකරුත්වයක් ඇතුව තමුන්නාන්සේලාත් එක්ක දේශපාලන කරන්න බොරුවක්ද මේ කියන්නේ? අගමැතිව පාර්ලිමේන්තුවේ තමුන්නාන්සේලාට බොරුවක්ද මේ කියන්නේ? දෙන්න උත්තර කිරියල්ලවත්තම නැගිටලා කියන්නකෝ මේක හදනවා. ඔය මාස 4යි තව තියෙන්නේ. ඒක මුල්ගල් තියලා හැදුවොත් විවෘත කරන්නේ මම. මුල්ගල් තිබ්බේ විවෘත කරන්නේ මම. මේ මාස 4ේ තමුන්නාන්සේලාට කරන්න ඇති දෙයක් නැහැ. අද 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 ඇමතිවරු බේරගන්න කියලා පසුපලේ මන්ත්‍රීවරු එන්නේ නැ සභාවට. ඉස්සර 20ක් අපි තමුන්නාන්සලත් එක්ක ඉන්නකොට අපි 20ක් පිටිපස්සේ ඉඳලා රැක්කා. අද පසුපලේ මන්ත්‍රීවරු ඉතා කනගාටුවෙන් ඉන්නේ. අද අපනයන ගැන කතා කරනවා. මම අපනයන භෝග මධ්‍යම පළාතේ මහනුවර කියලා ඇමතිතුමා දන්න මම තමයි වැඩිම වවලා තියෙන්නේ. තමුන්නාන්සලා දන්නවද සාධිකාද ගන්නේ නැ කවුරුත්? රබර් කපන්නේ නැ. 1200ට තිබ්බේ ගම්මිරිස් කොහොද අයගමගේ ඇමතිතුමා 1200ට තිබ්බේ ගම්මිරිස් තමුන්නාන්ස 500 කරා. 2200ට තිබ්බේ කරාම්පු අද කඩන්නේ නැ. රුපියල් 1000ට දෙන්න බෑ. තමුන්නාන්සලා තමයි මේ පාපතර වැඩේ කරේ එක්සත් ජාතික පක්ෂයේ. අද යහපාලනයක් මේකෙත් එන යහපාලනේ නායකයා අපේ පැත්තේ විපක්ෂ නායකතුමා කරා මහින්ද රාජපක්ෂ අපි ගත්ත තීන්දුව තුල තමුන්නාන්සලට මේ මාස 4 යනකොට තමුන්නාන්සලා සීළු දෙනට ගෙදර යවන්න ජනතාව නැස්ති කියන එක මම බොහොම වගකීමෙන් කියන්නේ. අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඉස්සරහ පෙළේ බර ගානක් ගෙදර යනවා තමුන්නාන්සලා දරගන්න. පළාත් පාලන මැතිවරණය තමුන්නාන්සලාට දිනා ගන්න බැරි වුණා. එනම් මැතිවරණයට උත්තර දෙන්න ජනතාව ලෑස්තිලා තියෙන්නේ. මේ සිංහල අවුරුද්ද ගත කරාම ජනතාවට එක්සත් ජාතික පක්ෂය එපා වෙනවා. ඒකට ප්‍රධාන හේතුව කරුවල සිංහල අවුරුද්ද ගත කරන්න වෙන්නේ වතුර පොණ්ඩ නැ. ඒ වගේම අද හිඟාකක සිංහල අවුරුද්ද ගත කරන්න මේ ඉතිහාසයේ අපි ඉඳලා තියෙන දේශපාලන පක්ෂවල තමුන්නාන්සලා වගේ කාලකන්ණි දේශපාලනයක් කරපු පක්ෂයක් අපි දැකලා නැහැ. දිගම්බර
ඇමතිතුමා
දිගම්බර ඇමතිතුමා තමුන්නාන්සේ කෑ ගහනවා. තමුන්නාන්සේ ඇත්තනේ යන්නේ
ගරුමන්තුමා
අවසන් කරන්න. සභාපතිතුමා තමුන්නාන්සේ දන්නවා අපි එක දිස්ත්‍රික්ක දේශපාලන කරේ කෝ ගොඩනගිල්ල තමුන්නාන්සේලා බොරු කරා.
බොරුවට
ආයෝජන ඔය මාස 4න් ආයෝජන තමුන්නාන්සේලාට කරන්න හම්බෙන්නේ
නැහැ.
තමුන්නාන්සේලාට වෙන්නේ දේශපාලන පෙරදිලා ගෙදර යන්න මිසක්ක වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සේලාට කියනවා. අද පසුපලේ මන්ත්‍රීවරු ඇත්තන පසුපලේ මන්ත්‍රීවරු ඇත්තන තමුන්නාන්සේලාට බේරගන්න ඉඩ දීලා ඒගොල්ල ගෙදර ගිහිල්ලා ගිය අපි පරාද කරපෝ
අවසන් කරන්න.
චම්පික රණවක මැතිතුමාගේ පරාද කරපු ඒ වෙලාවේදී
පසුපලේ
මන්ත්‍රීවරු අපිට කිව්වා අපි එන්නේ නැහැ තමුන්නාන්සේලා ඕන දෙයක් කරන්න කියලා. මම තමයි පරිවිඩය කිව්වේ පසුපලේ මන්ත්‍රීවරු අද එක එක එන්නේ
නැහැ.
අපිට මේ අයවැය ප්‍රකාශ
කරන්න පුළුවන් කියලා
අපි එක පෙරද්දුවා.
කබීර් රසීම් මැතිතුමා ගරු කබීර් රසීම් මැතිතුමා
උලාසනේ උද මන්ත්‍රීතුමනි
ඔය පොයින්ට් ඔෆ් ඕඩර් එක
ප්‍රථමයෙන්ම ගරු මලික් සමරවික්‍රම මැතිතුමාටයි
වෙලාව ප්‍රශ්නක් තියෙනවා
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මැතිතුමාටයි ඇත්තටම ප්‍රශංසා කරන්න ඕනේ මේ කාල පරිච්ඡේදය තුළ මේ රටේ අපනයන ශාස්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා. අපි ඉතිහාසය ගත්තම 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ සංවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක කරමින් 77 වෙනකොට රට බංකලොත් කරා. 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රට බාර අරගෙන මේ රට වෙනස් කරා. 94 වෙනකොට ලෝකේ වැඩිම වෙළඳ කලාප තියෙන අපනයනීය ඉහළම මට්ටමට ගෙනිච්ච රටක් බවට පරිවර්ධනය කරා. 1994 නැවත එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ඇවිල්ලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස විවේචනය කරලා අවලාද කරලා නමුත් ඒ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ඔය කතාවල් ටිකම කියලා අපේ ප්‍රතිපත්ති වලට විවේචනය කරලා අන්ත ලිබරල්වාදී ප්‍රතිපත්තියක් මේ රටේ ක්‍රියාත්මක කරා. අර කියමනක් තියෙනවා සිංහලෙන් මගේම කලිසම අගේට දාගෙන උගේ වගේ යනවා කියලා. ඔය වගේ වැඩක් තමයි කරේ. අපේ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරන්නත් දැනගෙන හිටියේ නැහැ අනාගත්තා. එතකොට 2005 ඉඳලා 2014 වෙනකන් ගෙනියලා මොකද්ද කරේ? 2014 බංකලොත් කරපු රටක් නැවත අපිට බාර දුන්නා. රුපියල් 7 කෝටි 740,000ක ණයක් එක්ක අපි ඒක බාර ගත්තා. ඒක තමයි ඉතිහාසය. අපේ අපනායනය ගත්තම මන්ත්‍රීතුමනි අපේ අපනායනය 1994 ගත්තම ශ්‍රී ලංකාවේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 30%. ඒක 2014 වෙනකොට මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ අපේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 30%ේ සිට 11% දක්වා බස්සලා දැම්මා. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ 2014 අපි අපනායනය කරේ ඩොලර් බිලියන 11ක වටිනාකමක් පමණයි 111යි දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. ඔය තමයි අද අපේ මලික් සමරවික්‍රම මැතිතුමා මේ කෙටි අවුරුදු 4ක් ඇතුළත අවුරුදු 4ක්වත් නැහැ. මැද හරියේ ප්‍රශ්න, ඔක්තෝබර් මාසයේ ප්‍රශ්න, ඒ ඔක්කොම තියෙද්දි 112කට වැටුණු අපනායනය ප්‍රතිශතයක් හැටියට 118 දක්වා 2018 වෙනකොට ඉස්සුවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 11කට ගිය අපනායනය ඩොලර් බිලියන 18 දක්වා වැඩි කරලා තියෙනවා. 19 ඇතරම 119 දක්වා වැඩි කරලා තියෙනවා. මේක ඉතාම කෙටි කාලයක් තුළ ප්‍රශ්න වැලක් එක්ක. ඉතින් මම ඇත්තටම අගය කරනවා එතුමන්ලා මේ කෙටි කාලය තුළ ක්‍රියාත්මක කරපු මේ වැඩසටහන පිළිබඳව. මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි මේ එක්සත් ජාතික පක්ෂය එක කාලයක විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කියපු හැම දෙයකටම විවේචනය කරා විපක්ෂය. එකක් තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් කියලා කිව්වා. දැන් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අලුත් ව්‍යවස්ථාවක් ගේනකොට අපේම ව්‍යවස්ථාවට ඔය ප්‍රතිවාදීන්ව මල් තියලා වඳිනවා ඕක තියන්න ඕනේ කියලා. පුදුම කතාවක්. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ විධායක ජනාධිපතිකම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා හැම මැතිවරණයකම වේදිකාවක් ගානේ බිරියන් දුන්නා. දැන් මොකද කියන්නේ විධායක ජනාධිපතිකම රකින්න ඕනේ කියනවා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එක්සත් ජාතික පක්ෂය අවුරුදු 20ක් 30කට කලින් ඉදිරියෙන් හිතපු වැඩ කරපු පක්ෂයක්. ඒක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ වගේම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙනාවපු විවෘත ආර්ථික ක්‍රමය නැති වෙන්න ගැහුවා. නමුත් 94 ඉඳලා 2015 දක්වා අබමල් රේණුවක තරම් වෙනසක් ඇති කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තමයි 2015න් පසුව මේ රටේ වැඩිම පුද්ගලීකරණය මේ රටේ රාජ්‍ය ආයතන වලට ලක් කරේ. අපේ ඉඩම් සින්නක්තරව විදේශිකයන්ට විකුණලා දැම්මා. ඉතින් අද මේගොල්ලෝ මහ ලොකුවට කතා කරුවට ඇමිලි පිටියේ කඩදාසි සමාගම, ඒ වගේම අපේ ගෝවි පොළවල් 3ක්, නුවරඑළිය 2ක්, කිලිනොච්චිය 1ක්, ඒ වගේම ශැංග්‍රිලා හෝටලය අපේ හමුදා මූලස්ථානය, ඒ වගේම පෝට් සිටි එකේ අක්කර 50ක් සින්නකරව චීනයට ලියා දුන්නා. මේ ඔක්කොම කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. මේක තමයි වෙනස.
ඕඩර් ප්ලීස්, ඔනරබල් ස්පීකර් විල් ටේක් ද චෙයාර්.
කථානායකතුමනි, එනිසා අපි පැහැදිලිව කියන්නේ තවත් ප්‍රතිපත්තියක් නැතුව, වැඩපිළිවෙලක් නැතුව, මූල ධර්මයක් නැතුව අවුරුදු ගණනාවක් මේ රට වැඩපිළිවෙලක් නැතුව ගෙනියලා ප්‍රශ්නයකට හිර කරවලා අපිට බාර දුන්නේ. මේ ඉතාම කෙටි කාල පරිච්ඡේදය තුළ අපි මේක වෙනස් කරලා තියෙනවා. මම කියන්න කැමති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට විවේචනය කරපු එදා අපි ආරම්භ කරපු වැඩසටහන් හැම එකකටම විවේචනය කරා. එදා රූපවාහිනිය පටන් ගන්නකොට කිව්වා රූපවාහිනියෙන් අපේ සංස්කෘතිය නැති වෙනවා කියලා. දැන් රූපවාහිනිය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අර පොහොට්ටුව මන්ත්‍රීවරු. ඊළඟට එදා අපි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරා. ඒක විවේචනය කරා. නමුත් ලෝක මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියනකොට ඒකේ වාසිය ගන්න බැලුවේ මේගොල්ලොම තමයි. ඒ වගේම තමයි එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත 200 පටන් ගන්නකොට සුද්ධන්ට ජංගි මහනවා කිව්වා. අද අපේ ළමයි ඒකේ වැඩ කරන එක යුගයක අපි ඒ පරිවර්තනය කරා. එදා නිදහස් වෙළඳ කලාප ආරම්භ කරනකොට ඒක විවේචනය කරා. එදා ඩෙන් සියෝපින් චීනේ අගමැති ලංකාවට ඇවිල්ලා ඔය නිදහස් වෙළඳ කලාප දිහා බලලා ඒක ආදර්ශයක් හැටියට අරගෙන තමයි චීනය සංවර්ධනය කරන්න කටයුතු කරේ. ඒක තමයි අපේ ඉතිහාසය. අපි මෙච්චර කරා. එවාගේම තමයි ජයල් ජාවර්ධන මහත්තයාගේ විධායක ජනාධිපතිකම ජයල් ජාවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව ඔය ඔක්කොම විවේචනය කරලා අද ඕවා ආරක්ෂා කරන්න කියලා වඳිනවා. ඉතින් අපි දුරදැක්මක් තියෙන පක්ෂයක්. අපි
හොඳයි ගරු ඇමතිතුමා 1 මිනිත් යා.
මේක වෙනසක් කරන්න. ඔව් කතානායකතුමනි. මම ඒ නිසා තමයි අද මම අගය කරන්නේ අලික් සමරවික්‍රම මැතිතුමාට හයිය තිබුණා. මේ අපේ ප්‍රතිපත්ති ඒ වගේම අපේ නීති රීති වෙනස් කරලා ආයෝජකයන් මේ රටට ගෙන්නන්න විශ්වාසය ඇති කරලා දෙන්න මේ කෙටි කාලය තුළ එතුමාට පුළුවන් වෙලා තියෙනවා. ගිය වසර වෙනකොට අපි 2018 ඩොලර් බිලියන 2.3ක ආයෝජන මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 2018 අනුමත කරපු තාම මුදල් ආපු නැති අනුමත කරපු ආයෝජක ආයෝජන ඩොලර් බිලියන 2.5ක දැනට එන්න තියෙනවා. ඊළඟට 2019ට දැන් වෙනකොට මේ කෙටි කාලය තුළ ඩොලර් බිලියන 5.5ක ආයෝජන ගෙන යාමට දැන් සූ
ගරු ඇමතිතුමා වෙලාව අවසාන වීගෙන
ඉනවා. ඒ නිසා මම කියන්නේ දැනට වෙළඳ කලාප කීපයක් ආරම්භ කරලා මේ හැම එකකම ආයෝජකයන් ඇතුළත් වෙන්න දැන් හදලා තියෙනවා. මේ රටේ දැන් අපනායනය වැඩි වෙලා තියෙනවා. මේ ආදායම් වැඩි කරන්නේ නැතුව අපේ මිනිස්සුන්ට සහන දෙන්න වැඩියෙන් වරප්‍රසාද දෙන්න බෑ. ඒ නිසා මේවා කරන්න නැතුව බෑ. මං ඒ නිසා මං හිතනවා අපට අභියෝග තියෙද්දි මේ කාලය තුළ අපේ ඇමතුමා සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. අපි ඒ සඳහා සතුටු වෙනවා කියන එක මේ
මම ස්තුතියි ගරු ඇමතුමා. ගරු මනෝ ගණේෂන් ඇමතුමා.
ඔබ ස්තුතියි කතානායකතුමනි. මම දවාලේ කතා කරා දැන් සමහර දේවල් උත්තර දෙන්න තියෙනවා. අද මේ සභාවේ කතා පවත්වපු අපේ ඉටපු මගේ විෂය කරපු අමාත්‍ය වාස්තුනායකර මහත්මයා අසත්‍ය නැත්නම් වැරදි කතාවක් කරා. එතුමා කීපේ මේ මගේ අමාත්‍යංශ ගිය අවුරුද්දේ 135ක් විතර තමයි මේ වැඩ කරලා තියෙන ඉතුරු ටික මේ බාණ්ඩාගාරයට අපි මුදල ටික යවා ගත්තා කියලා කිව්වා. ඒක මොන වර්තාවකට වර්තාව සභාගත කරා. ඒ નિවර්ති කරන්න මට යුතුකමක් තියෙනවා. මොකද මට කියන්න ඕන එතුමා දැනගන්න ඕන මේ ගිය අවුරුද්දේ අවසන් කාලේ වෙනකොට මේ අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් ඇති වෙලා මේ OMP ආයතන එවගේ ඔනුර ආයතන එවගේ එවගේ ආයතන දෙකක් අධිකාර ජනාධිපතිතුමා සිට මට ලැබිලා තිබුණා. එනිසා ඒ සම්බන්ධ ආයතන දෙක සම්බන්ධව මට පාලනයක් තිබුණා. දැන් නම් පාලනය තියෙනවා. ඒ නිසා ඒ ආයතන ඉදිරි වෙච්ච මුදල් ටික තමයි බණ්ඩකට ගිය නිසා මගේ අමාත්‍යංශ account එකට වැටෙන නිසා තියෙන එතුම දැනගන්න ඕනේ. එතුමා දැනගන්න ඕනේ දැනගෙන මේ අධ්‍යක්ෂකව තියෙන ඊට පැවතිවරයෙක් දැනගෙන කතා කරන්න ඕනේ. මගේ අමාත්‍යංශයේ ඒ වෙනකොට ඔක්තෝබර් මාසේ පෙර වෙනකොට 76ක් අපි වැඩ කරලා තිබුණා. ඉතුරු ටික වැඩ කරන්න තිබුණා මාස 3ක්. ඒක ඕර්ගන් කරගත්තා අපි ළඟ. අපි වැඩ කරන්න දුන්නේ නැහැ. මාස 3ක් ඕර්ගන් කරගත්තා නේද? ගිය වර දවසන් කාලේ. නැත්තම් 100ක් වැඩ කරන්න තරගය විදියේ ඒ කියන්ට ඕන. ඒ වගේ මේ සභාවේ කතා කරපු කතා පවත්තම ඩිලාන් පෙරරා ඊට පැමැතුමා බුදුමාකර විදියට අපිට විවේචනය කරා. මොකද මේ අපි මේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳ ගන්නට උත්සාහ ගත්තේ නැහැ කියලා කිව්වා. එතුමාත් අපිත් එක්ක ඉන්නවා මේ ව්‍යවස්ථා සභාවේ මේ බැහැයුම් කමිටුවේ ඉන්නවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිවරයා පවතින කමිටුවේ ඉන්නවා. ඒ කමිටුවේ වැඩ කටයුතු ආණ්ඩුවේ වැඩ කටයුතු නෙවෙයි රටේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු. ඔබතුමා මුතුවාගේ අධීක්ෂණයටද එසදවන එකක්. එතකොට එතන කාටවත් දන්නවා රස ක්‍රිය ලැබෙත්තුම අතර ඉන්නවා. අපි ඔක්කොම ඉන්න පක්ෂ නායකවරු ඔක්කොම ඉන්නවා. එතන මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එක වැඩපිළිවෙල සම්බන්ධව ජාතික පරිශ්‍රය විසින් ලබා දෙන සම්බන්ධව බාධා කරේ කවුද කියලා ඔබතුමා ඒකට හොඳට දන්නවා. නමුත් බාධා කරලා දැන් ඉවරයි. පසුව මේ සභාවට අපි විසා සභාවක් හැටියට අපි සභාවට අපි මේ අපි වාර්තා ඉදිරිපත් කරා. ඒ වාර්තාව අල්ලගෙන අලුත් ව්‍යවස්ථාව ගෙනල්ලා තිබෙනවා. කෙටිපතක් ගෙනල්ලා තියෙනවා කියලා රට පුරා කියලා බොරු කියලා අසත්‍ය කතා කරලා ගෙන තිබ්බේ ඒකලන් තමයි. ඒ ගෙන දේ කතා කරනවා. ඇත්තටම අද වෙන ආධාරයකලන් වැරද්ද තේරුම් අරගෙන ජාතික ප්‍රශ්න ලබා දෙන්න ඕන කියලා කියනවා. හොඳයි. මොකද ජාතික ප්‍රශ්න වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපි විශ්ව ලබා දෙන්න ඕන. ලබා දුන්නා තමයි මලි සමරවිරම මහත්මයාගේ ඇමතිවරුන් රටට ගෙන ආයෝජන එනවා නම් ආයෝජක එන්නේ එම තමයි. රටේ ස්ථාවරත තියෙනවා. එතකොට එන්නේ. එනසා තමයි කියන්නේ එකපකට සංවර්ධන වෙනකොට අනිත් පැත්තකින් සංගතිය වෙන්න ඕන. සංගතියව සංවර්ධනයත් එක වෙලාවක් සිදු වෙන්න ඕන. ඇත්ත ඇත්ත රටක හදන්න බෑ. ඒ නිසා මේ මට්ටමෙන් හරි දැන් හරි පරක්කු වෙලා හරි ඩිලන් පෙරරා මැතිතුමා ඒක නේ ඉතර කතා කරනවා නම් ඒක සතුට වෙනවා. ඒ වගේ මට කියන්න ඕන මේ තමන් ආගෙන හිටියේ අපේ මේ
ஓ தென் காகனடி இந்த சபையிலே உரையாற்றிய டிஎன்ஏ தமிழ் தேசிய கூட்டமைப்பு பாராளுமன்ற உறுப்பினர்கள் சில 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 விஷயங்களை முன்வைத்திருந்தார்கள். உண்மையிலேயே அந்த கீரிமலை பிரதேசத்தில் இருக்கக்கூடிய ஜனாதிபதி மாளிகையை சுற்றுலா மையமாக மாற்றுவதற்கான ஒரு திட்டம் இருப்பதாக கூறியிருந்தார்கள். அது கீரிமலை புனித பகுதி புனித ஆலய பகுதியிலே இருக்கக்கூடிய புனிதத்தன்மையை கெடுக்கும்.
ஆனரபிள் மினிஸ்டர், யூ ஹேவ் 3 மோர் மினிட்ஸ்.
நிச்சயமாக அதை நான் கவனத்தில் எடுத்துக்கொண்டிருக்கிறேன், கூற விரும்புகின்றேன். நிச்சயமாக அந்த அடிப்படையிலே அந்த இடத்திலே சுற்றுலா மையத்தை அமைப்பது மூலமாக கீரிமலை என்ற அந்த எங்களது புனித இந்து புனித பிரதேசத்தின் அசுத்தமடையுமான அதை நாங்கள் உடன்பட முடியாது. அதே போல நாடு முழுக்க இருக்கக்கூடிய தமிழ் இந்து ஆலயங்களை பொறுத்தவரையிலே நாட்டில் இருக்கக்கூடிய தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம் பாரிய ஒரு தடைக்கல்லாக இருப்பதை நான் நன்றாக அறிந்திருக்கின்றேன். உண்மையிலேயே எங்கள் சபாநாயகர் தலைமையிலே இருக்கக்கூடிய பதில் நல்லிணக்க குழுவிலே அந்த தொல்பொருளாட்சி படைப்பாளர் நகரத்தை அழைத்து நாங்கள் பேச்சுவார்த்தை நடத்தியிருக்கின்றோம். நிச்சயமாக நான் வந்து எடுத்துக்
கொண்டிருக்கின்றேன்.
கௌரவ அமைச்சர் அவர்களே, வவுனியா வடக்கு வடுக்குநாரி மலை பிரதேசத்தில் இருக்கிற ஆதிலிங்கேஸ்வரர் ஆலயத்தில் இருக்கிற சிவனை வழிபடுறதுக்கு அங்கிருக்கிற தொல்பொருள் திணைக்களம் மிகப்பெரிய தடையை விதித்திருக்கு.
எனக்கு தெரியும், எனக்கு தெரியும், தெரியும்.
அதுல அந்த படிவத்தில்
நாட்டின் சரித்திரம் என்பது சிங்கள தமிழ் முஸ்லீம் சரித்திரம், பௌத்த இந்துஸ்தான் கத்தோலிக்க சரித்திரம், தனி ஒரு மதத்துக்கு மாத்திரம் இனத்துக்கு சொந்தமான சரித்திரம் அல்ல. மீ ரட்டை இத்தியாசிக்கியானே சிங்கள தமிழ முஸ்லீம் இத்தியாசிய பௌத்த இந்துஸ்தான் கத்தோலிக் இத்தியாசிய வருகின்றேன் பேசி செடுகளை சென்று நாங்கள் தீர்வு காண்போம். நன்றி.
ஓகே, தேங்க் யூ வெரி மச். ஜாதிக ஏபத்ததா ராஜபாஷா சமாஜ பிரகதி இந்து ஆகமிக் கட்டுவித்து அமாத்தியான்ச்சு சீர்சேகசிய பணஸ் அத்த சபா எக்கத சீர்ச தேசிய ஹத்தர காரக சபா எக்கத சீர்ச தேசிய திசாய காரக சபா எக்கத சங்வர்தன உபாய மார்க சா ஜாத்தியந்தர வெனித அமாத்தியான்ச்சு சீர்சேகசிய அனுபா காரக சபா எக்கத தேசிய அனுபா எக்கத தேசிய அனுபா எக்கத பார்லிமெண்ட் யாரி ரஸ்வே. சீர்ஷ 157 தேசிய ஹத்தர தேசிய தீசாய எக்கசிய அனுபா தேசிய அனுபா சா தேசிய அனுஹாய காரக சபாவே சன்சோதன ரஹிதவ சம்மதூபாவ மிம சபாவட ஜன்மனு கெமத்தியமி. ஐட்டம் நம்பர் 2 ஹவுஸ் அக்ரீஸ், 3 அக்ரீஸ், 4 ஹவுஸ் அக்ரீஸ், 5 ஹவுஸ் அக்ரி, 6 ஹவுஸ் அக்ரி, 7 ஹவுஸ் அக்ரி, 8 ஹவுஸ் அக்ரி, 9 Have we agreed?
Aye.
Yeah.